ನಮಸ್ಕಾರಕ್ಕೆ. ಬುದ್ಧಂ ಶರಣಂ ಗಚ್ಚಾಮಿ, ಧಮ್ಮಂ ಶರಣಂ ಗಚ್ಚಾಮಿ, ಸಂಘಂ ಶರಣಂ ಗಚ್ಚಾಮಿ, ದ್ವಿತೀಯಂಪಿ ಬುದ್ಧಂ ಶರಣಂ ಗಚ್ಚಾಮಿ, ದ್ವಿತೀಯಂಪಿ ಧಮ್ಮಂ ಶರಣಂ ಗಚ್ಚಾಮಿ, ದ್ವಿತೀಯಂಪಿ ಸಂಘಂ ಶರಣಂ ಗಚ್ಚಾಮಿ, ತತೀಯಂಪಿ ಬುದ್ಧಂ ಶರಣಂ ಗಚ್ಚಾಮಿ, ತತೀಯಂಪಿ ಧಮ್ಮಂ ಶರಣಂ ಗಚ್ಚಾಮಿ, ತತೀಯಂಪಿ ಸಂಘಂ ಶರಣಂ ಗಚ್ಚಾಮಿ, ತಿಸರಣ ಗಮನಂ ಸಂಪೂರ್ಣಂ, ಪಾಣಾತಿಪಾತ ವೇರಮಣಿ ಸಿಕ್ಕಾಪದಂ ಸಮಾಧಿಯಾಮಿ, ಅದಿನ್ನಾದಾನ ಬೇರಮಣಿ ಸಿಕ್ಕಾಪದನ್ ಸಮಾಧಿಯಾಮಿ, ಕಾಮೇಶು ಮಿಚ್ಚಾಚಾರ ವೇರಮಣಿ ಸಿಕ್ಕಾಪದನ್ ಸಮಾಧಿಯಾಮಿ, ಮುಸಾವಾದ ಬೇರಮಣಿ ಸಿಕ್ಕಾಪದನ್ ಸಮಾಧಿಯಾಮಿ, ಸುರಾಮೀರಯ ಮಜ್ಜಪಮಾ ದಟ್ಟಾನ ವೀರಮಣಿ ಸಿಕ್ಕಾಪದನ್ ಸಮಾಧಿಯಾಮಿ, ತಿಸರಣೇನ ಸದ್ದಿಂ ಪಂಚಶೀಲಂ ಧಮ್ಮಂ ಸಾಧುಕಂ ಸುರಕ್ಷಿತಂ ಕತ್ವಾ ಅಪ್ಪಮಾದೇನ ಸಂಪಾದೇತ್ ಸಮಂತ ಚಕ್ವಾಲೇಸು ಅತ್ರಾ ಗಚ್ಚಂತು ದೇವತಾ, ಸದ್ದಮ್ಮಂ ಮುನಿರಾಜಸ್ ಸುನಂತು ಸಗ್ಗ ಮುಕ್ಕದಂ, ಧಮ್ಮ ಸವನ ಕಾಲು ಅಯಂ ಬದಂತ, ಧಮ್ಮ ಸವನ ಕಾಲು ಅಯಂ ಬದಂತ, ಧಮ್ಮ ಸವನ ಕಾಲು ಅಯಂ ಬದಂತ. ನಮೋ ತಸ್ ಭಗವತೋ ಅರಹತೋ ಸಮ್ಮಾ ಸಂಬುದ್ಧಸ್, ನಮೋ ತಸ್ ಭಗವತೋ ಅರಹತೋ ಸಮ್ಮಾ ಸಂಬುದ್ಧಸ್, ನಮೋ ತಸ್ ಭಗವತೋ ಅರಹತೋ ಸಮ್ಮಾ ಸಂಬುದ್ಧಸ್. ಏ ಅಪಗೆ ಶಾಸ್ತ್ರು ಸಮ್ಮಾ ಸಂಬುದುರಜಾನನ್ ವಹನ್ಸೇಟ ಅಪ ಹೆಮ ದಿನಾಗೇಮ ನಮಸ್ಕಾರೇ ವೇವಾ. ಸುಪಿನ್ವತ್ನಿ ಮೇ ವಿಲಾವೇ ಮೇ ಪಿನ್ನುತುನ್ ಹೆಮ ದಿನಾಮ ಬಲಾಪುರುತ್ವಾನ್ನಿ ಧರ್ಮಶ್ರವಣೇ ಕರಾನ್ನಟಾಯಿ. ಅದ ದೇಶನಾವೇ ದಾಯಕತ್ವೇಗಿನ ಕಟೇತು ಕರಾನ್ನಿ ರತ್ತನ ಪಿಟಿಯೇ ವಿಶ್ವವಿದ್ಯಾಲಯ ಮಾವತ ಪಲಮು ಪಟು ಮಂಗ ನೊಂಬರ ಪನಸ್ ನಮೀಂ ಎಕ್ಕಲಿಪಿನೇ ಪದಿಂಚಿ ಚಾಮನಿ ವಿಕ್ರಮರತ್ನ ಮಹಾತ್ಮಿಯ ತಮನ್ಗೆ ಜನ್ಮದಿನ ಸೆಮರುಂ ಧರ್ಮದಾನಯ ಖೆಟಿಯಟಾಯಿ. ಹೇ ಪೌಲೇ ಪಿನ್ನತುಂ ಎಕತು ವೇಲಾ ಮೇ ದೇಶನಾವಟ ಸಂಬಂಧ ವೇನ್ನಿ ತಿಂ ಚಾಮನಿ ವಿಕ್ರಮರತ್ನ ಮಹಾತ್ಮಿಯಟ ಸುವಸೇಮ ಜೀವಿತಾವಬೋಧೇ ಕರಾ ಯಾನ್ನಟ ಮೇ ಜನ್ಮದಿನೇ ವಿನುವಿಂ ಸಿದ್ಧ ಕರಣ ಧರ್ಮದಾನ ಮೇ ಕುಸಲಯ ಹೇತೂಪಕಾರ ವೇವಾ ಕಿಲಪಿ ಪ್ರಥಮೇನ್ ಪ್ರಾರ್ಥನಾ ಕರನು ದೆನ್ ಧರ್ಮಶ್ರವಣೇ ಕರನ್ನಟ ಕಾಲಯ. ಪಿನ್ನತ್ನಿ ಒಬ ಜೀವಿತೇ ಮೊಹತಕ್ ದ್ಯಾಸ್ ಪಿಯಾಗನ ವಿಮಸಾ ಬಲನ್ ದವಸ ಪುರಾಮ ಎಕ ಮಿನಿತ್ತು ಅಕ್ ವಿಮಸಾ ಬಲನ್ ಹೊಂದಟ ಜೀವಿತೇ ನುವನಿನ್ ಮಿನಿಹಿ ಕರನ್ ಕುಮಕ್ದ ಅದ ದವಸೇ ಒಬ ಕೊಪಮನ ವೇಲಾವಕ್ ಕೊಪಮನ ಕಾಲಯಕ್ ಲೋಭ ದ್ವೇಷ ಮೋಹ ಧರ್ಮಿಯನ್ ವಡಂಟ ಎದ್ದ ಕೇಲ ಏಕ ಹೆಮ ಗಿಹಿ ಎಕ್ ಮತ್ ಹೆಮ ಪ್ಯವಿದ್ದೆಕ್ ಮತ್ ದ್ಯಾಸ್ ಪಿಯಾಗನ ನಿವಾನ್ ಮಂಗ ನಿಮಿ ಅರಮುಣು ಕರಾನ್ನಿ ಧರ್ಮಾರತೆ ನಿಮಿ ಅರಮುಣು ಕರಾನ್ನಿ ಅದ ದವಸ ಪುರಾವಟಮ ಮಗೇ ಪೌಲ ವೆನುವಿನ್ ರೆಕಿಯಾವ ವೆನುವಿನ್ ರಟಜಾತಿ ಆಗಮ ವೆನುವಿನ್ ಸಮಹರಾಯ ಆಗಮ ವೆನುವಿನ್ ತಮ ದೇಸೆ ವಾಡಲತೇನಿ ರಟಜಾತಿ ಆಗಮ ವೆನುವಿನ್ ತಿ ಮೇ ವಗೆ ವಿವಿಧ ಹೇತು ನಿಸಾ දවස පුරාවටම අපි අපේ ජීවිතය තුළ අද දවසේ කොපමණ නම් මගේ රාග ද්වේෂ මෝහ වැඩෙන්නට ඇද්ද කියලා වෙන භාවනාවක් පූර්ව කමටහන් මුකුත් කරන්නේ නැහැ. පොඩි වේලාවක් ඇස් දෙක පියාගෙන ඉතින් වෙනම මුකුත්ම කරන්නේ නැහැ. හුස්ම දිහාවත් බලන්නේ නැහැ. මිනිත්තුවක් මිනිත්තු දෙකක් විතර දැස් පියාගෙන හොඳට නුවණින් මෙනෙහි කරලා බලන්න අද මම කොයි තරම්නම් රාග ද්වේෂ මෝහ වැඩුවද? ඒ රාග ද්වේෂ මෝහ වලට සමහර විට පාදක වෙන්න ඇත්තේ තමන්ගේම පවුල, තමන්ගේම රැකියාව, තමන්ගේම රට, තමන්ගේම ජාතිය. සමහරට බුදුරජාන් වහන්සේ අරමුණු කරලා ද්වේෂේ වඩන අය නැද්ද ඉන්නෝනේ? බුදුරජාණන් වහන්සේවත් අරමුණු කරලා තමන්ගේ ඇතුළාන්තය අවුල් කරගන්න, අවුල් කර නොගන්ට වග බලා ගන්න අපි දක්ෂ වෙන්න ඕන. හැම ගිහියෙක්මත් හැම පැවිද්දෙක්මත් පැවිද්දෙක් වුණත් කඩා වැටෙන්නේ එකයි. මේ හොඳට ඉන්නවා, පිරිහිලා යනවා. ඒකට හේතුව එයා වඩපු රාග ද්වේෂ මෝහ ගැන දවස ගානේම විමසා බලන්ට එයා දක්ෂ වෙලා නැහැ. ඒ දක්ෂතාවේ නැති වුණොත් අපි බොම අසාර්ථක වෙනවා. ඒ නිසා ඔය පින්නතුන්ලාගේ ජීවිතය ක්‍රමානුකූලව ටිකෙන් ටික රාග ද්වේෂ මෝහ අඩු වෙලා යයි. ඔය විදියට විමසන්ට පුරුදු වුණා. එයා වීතරාගී බව නෙමෙයි කල්පනා කරන්නේ, අද මම කොච්චර රාග ද්වේෂ මෝහ වැඩුවද? මොකද රාග ද්වේෂ මෝහ කොහොමත් අපේ ජීවිතවල වැඩෙනවා. හැමදාමත් විමසලා බලන්න. වීතරාගී බව, වීත දෝෂී බව, වීත මෝහී බවනේ අපි විදර්ශනාවට විමර්ශනයකට ගන්නේ. ඒවා ශ්‍රේෂ්ඨ දේවල් කියලානේ අපි හිතන්නේ. නමුත් අපි අද දවසේ සන්ධ්‍යාවේ එකම එක මිනිත්තුවක්, වැඩි වෙලාවක් නෙමෙයි, එකම එක මිනිත්තුවක් මම අද දවසේ කොච්චර රාග ද්වේෂ මොහ වැඩුවද කියලා බලනකොට නිකන් සතියක් දෙකක් විතර යනකොට රාග ද්වේෂ මොහ අඩුවේවි යනවා. ඒක ජීවිතේට හොඳ දෙයක්. ඊළඟ දේ තමයි අවබෝධය වෙනුවෙන් අභ්‍යන්තරය සූදානම් කරගන්නේ. සත්‍ය අවබෝධය වෙනුවෙන් ඇතුළාන්තය ලෑස්ති කරගන්නේ. එතකොට සත්‍ය අවබෝධය වෙනුවෙන් ඇතුළාන්තය ලෑස්ති කරගන්නවා නම් එයා පළවෙනියෙන් ආසා කරන්න ඕන විවේකයට. එතකොට මෙතන විවේකයේ කියලා කියන්නේ සතියන්තේ ඉරිදා ඕගොල්ලෝ ඉන්නවා වගේ කන් නෙමෙයි. අපි විවේකයේ කියලා හිතන්නේ සතියන්තේ ඉරිදා දවසේ අපි ගෙවන ජීවිතේනේ. ඒතර ඒක විවේකයේ විදියට ගන්න එපා. සැබෑ විවේකය කියන එකට අයිති වෙන දෙයක් තමයි කාය විවේකය. කායික විවේකේ ඕනමයි. උන්ට නිදාගන්න. නිදි වරාගෙන භාවනා කරන්න තරම් ඔයාලා තවම සුදුසු නැහැ. උන්ට නිදාගන්න. මොකද නැත්තම් භාවනා කරන්න ආවම නිින්ද යනවා. බණ අහන්න ආවම නිින්ද යනවා. බණ අහන්න ඇවිල්ලා ඔය නිදාගන්නේ ධර්ම අගෞරවයකටම නෙමෙයි, කාය විවේකේ මදිකමට. ඒ නිසා පින්වත්නි, එක පාරටම ධර්මයේ ඇතුළට යන්නේ නැහැ. හොඳට නිදාගන්න ඉස්සල්ලා. කාය විවේකේ ඕනමයි. සිතටත් විවේකේ ඕන. සිතේ විවේකයක් තෝන. උපදි විවේකයක් තෝන. උපදිය කියලා අපි කියන්නේ ඔය පිනතුන්ලා දාන්නවා. අපි උපදිය ගැන දේශනා මාලාවක් කරලා තියෙනවා. උපදි විවේකයේ කියලා කියන්නේ ස්ථීර පිළිගැනීමක් නැතිව ඉන්නවා. ස්ථීරව පිළිගන්නේ. හොඳට බලන්න, ස්ථීරව පිළිගත්තොත් ලොකු ගැටලුව. අපි අරමුණු ස්ථීරව පිළිගන්නවා. ඒ විතරක් නම් කමක් නැහැ. ඒ අරමුණු නිසා ගොඩනැගෙන සිතුවිලි ස්ථීරෝ පිළිගන්නවා. ඒකට අපි කිලේශ උපදිය කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි පින්වත්නි. ඒ සිතුවිලි නිසා ගොඩනැගෙන සංස්කාරයන් ස්ථීරෝ පිළිගන්නවා. ඒවා මතින් ගොඩනැගෙන නැවත නැවත හටගන්න ස්කන්ධ ස්ථීරෝ පිළිගන්නවා. ඔන්න ඔය පිළිගැනීම අපේ විවේකය සම්පූර්ණයෙන්ම නැති කරනවා. හොඳට බලන්න, කැමැත්තෙන් ඕගොල්ලෝ ලෝකේ පිළිගත්තොත්, ඒ කැමැත්තෙන් ලෝකේ පිළිගත්ත කෙනා ඒ කැමැත්ත පදනම් කරගෙන ගොඩනැගින සිතුවිලි වලටත් ආසා කරනවා. ඒ සිතුවිලි වලට ආසා කරන කෙනා සිතුවිලි මතින් එයාගේ චර්යාවලටත් ආසා කරනවා. ඒ චර්යා මතින් එයා එයාගේම ස්කන්ධයන් කෙරෙහි ආසා කරනවා. මෙන්න මේ ආසා කරන කෙනාට ලෝකේ අතහැරලා දාන එක ලේසි නෑ. ඒක විවේකේ ඉතාම වැදගත් දෙයක්. ඒකට අපි කියන්නේ උපදි විවේකය කියලා. ඒක ඕනමයි. මේ ධර්මයට ලෑස්ති කරන එකයි මේ කරන්නේ. විවේකේ ඕන. විවේකේ නැත්තම් නෑ අනේ මම මේ භාවනා කරන්න ඕනනේ. ඊරෑ පැයයි නිදාගත්තේ, පැය දෙකයි. කරුණා කරලා දවල්ට හරි නිදාගන්න. මොකද නිදි වරාගෙන පිළිවෙත් පුරාපු ශාසනයක් තමයි මේ මේ ශාසනය. නමුත් එහෙම පිළිවෙත් පුරන්ට අමාරුයි. මොකද අභියෝගයක් තියෙනවා අපිට. මොකද්ද? අර ජීවිත හුරුවත් සසර ගතියත් කියන දෙක අභියෝගයේ විදියට අපිට පිහිටලා තියෙනවා. ජීවිත හුරුවයි සසර ගතියයි. ඇත්තටම ජීවිත හුරුව සහ සසර ගතිය කියන එක අපිට අපේ බලවත්, ඒ නිසාම නිදි වරාගෙන ධර්මයක් දියුණු කරන්නට අපේ ඇතුළාන්තයේ සූදානම් නැහැ. බුද්ධ ශාසනයේ හරියට නිදි වරාගෙන ධර්මයේ දියුණු කරන එක අගය කළා. ඒ අගය කළේ ජීවිත හුරුව සසර ගතිය බුද්ධ ශාසනයට බර වෙලා තිබ්බ කාලෙක. නමුත් ඕගොල්ලෝ හොඳට බලන්න, අපේ සසර ගතිය කෙලෙස් උදෙසාමයි හැදිලා තියෙන්නේ, ධර්මයක් උදෙසා නෙමෙයි. ජීවිත හුරුව කෙලෙස් වෙනුවෙන්මයි. අද ඔයාලා ධර්මය අහගෙන පිළිවෙත් පුරාගෙන හිටියට ඊයේ කොහෙද ඔයාලට තිබ්බ ධර්මයක්? ඊයේ කවද්ද පිළිවෙත් පිරුවේ? ඊයේ වෙච්ච සසර ජීවිත හුරුව අපි ඉස්සරහින් තියෙනවා. ඒ ජීවිත හුරුව ඉදිරිපත් වෙන හැම වෙලාවකම ධර්මයෙන් විසි වෙලා යනවා. ඈතට විසි වෙනවා එයා. ධර්මයේ පේන්නේ නැති වැත්තකටම විසි වෙලා යන්න පුළුවන්. ඒ නිසා මේ කාලේ හොඳට මතක තියාගන්න, හොඳ විවේකයක් ගන්න. ඔය මේ ඒ විවේකයම කෙලෙස් වලට අවකාශයක් නෙමෙයි. ඇත්තටම විවේක වී විවේක ගත වීමම කෙලෙස් සංසිඳුවනවා. පුදුම දෙයක් ඒක. විවේක ගත වීම කියන්නේම කෙලෙස් සම්පූර්ණයෙන් සංසිඳුවන දෙයක්. දැන් වනාන්තරවල ඉන්න ස්වාමීන් වහන්සේලගේ දිනචර්යා දිහා මං ගාත් දන්නවා. ඔය ආරණ්‍යවල කියන එක නෙමෙයි මම කියන්නේ. සේනාසන ගැන නෙමෙයි කියන්නේ. මම මේ වනාන්තරවල ඉන්න ස්වාමීන්වහන්සේලගේ ජීවනචර්යා. වෙපෞගේ කාලේ වැඩ හිටියා. බොහොම ප්‍රසිද්ධ හාඳුරු කෙනෙක්. ඩෙන්මාර්ක් වලින් ආපු. ඊට පස්සේ තවත් ගොඩාක් ඉන්නවා. කැලෑවල කුටි තියෙනෝනේ. කැලෑවල කුටි වැඩියෙන් හදන්න ඕන. ආණ්ඩුව හරි මැදිහත් වෙලා හදන්න ඕන. කැලේට තියෙන එකම ආරක්ෂාව ඒක. ඇයි භික්ෂුවක් කිටියක් කිව්වම ගස් කපන මිනිස්සු එන්නේ නැහැ කැලේට. දඩයංකාරෝ නැති වෙලා යනවා. දන්නවා මේ කැලේ හාඳුරු කෙනෙක් ඉන්නෝනේ. තුවක්කු බඳින්නේ මොනවා වුණත් ඥානවල තියෙනවනේ අර බෞද්ධකම. අනේ මේ හානුඩක් කරදරයක් වුණොත් දඩයංකාරයෙකුට පවා ඔක හිතෙනවා. ඒ නිසා ආණ්ඩුව මැදිහත් වෙලා හරි ලංකාවේ කුටි හදන්න ඕන. කැලෑවල තැනින් තැන ගැඹුරු කැලෑවල කුටියක් දෙකක් හදලා තියන්න ඕන. හරි ලස්සන ජීවිතයක්. උදේම නැගිටලා මූණකට හොදලා පිරිසුදු වෙලා පාත්‍රයේ තතට අරගෙන අරුණෝදයත් එක්කම එළියට බහින භික්ෂුවක් බලාපොරොත්තු නැහැ. අපේක්ෂා නැහැ. බලන්න දිනචර්යාව ඇතුළේ භාවනාව ලොකු තැනක් නෙමෙයි සමහර වෙලාවට. ඒ දානෙ ටික අරගෙන ගිහින් ඒ දානෙ ටික වළඳලා දානි ටික වළඳන්නෙත් නැහැ එහෙම අරන් ගියාම. ඊට පස්සේ මොකද දන්නවද කරන්නේ? දානි ටික අරන් ගිහින් හොඳට පෑන් පහසු වෙනවා. ගංගකින් හරි ගලාගෙන යන තැනක පෑන් පහසු වෙනවා. ඉතින් එහෙම පෑන් පහසු වෙලා බලාපොරොත්තු නැහැ. පෑන් පහසු වෙලා හරි පිරිසුදුයි. උන්වහන්සේ වෙනුවෙන් ස්වභාව ධර්මයෙන් පිරිසිදුම දේ දායාද කරලා තියෙනවා. මම පෞගේ දවස්වල දේශනාවකදී කිව්වා ඒක. ස්වභාව ධර්මයේ විසින් නිකෙලෙස් උතුමන්ට තමයි කෙලෙස් සංසිඳුණ අයට තමයි අග්‍ර දේ දායාද කරන්නේ. අද වුණත් බලන්නකො ධර්මයේ ඉන්න කෙනාට ධර්මයක් දියුණු කරන අයට අග්‍ර දේනේ ඔයාලා වුණත් ගෙනත් දෙන්නේ. ඉල්ලලා නෙමෙයි. නිකම්ම හිත එන්නේ අග්‍ර දේ දෙන්න. තිබඳු ගත කරන ජීවිතයක් ඇතුලේ මහා පුදුම විවේකයක්. දිනචර්යාව ඇතුලේ තමන්ව විමසා බලමින් පුදුම විවේකයක්. අනුපස්සනා කරන්න විතරයි දැන් තියෙන්නේ. ධර්මීයට එයා ගත කරන ජීවිතේම ධර්මීයට ආభాෂය ඇවිල්ලා. දැන් අපි ගත කරන ජීවිතෙන් ඒකට ආభాෂයක් නැහැ. ඒ නිසා තමයි අපට සිද්ධ වෙන්නේ ධර්මයට සූදානම් වීම පිණිස අලුත් පරිච්ඡේදයකට යන්න. එක විවේකය. කාය විවේකයයි චිත්ත විවේකයයි උපදි විවේකයයි. දෙක මොකද්ද? ඒ විවේකය තුලින් තමා තුල මතුවෙනවා එක්තරා සංසිඳීමක්. ඒ සංසිඳීම උනත් ස්ථිරසාර නැති බව දකින්න එක. එතකොට තමයි විමුක්තිය දක්වාම යන්න පාර හැදෙන්නේ. ඔය කාය විවේකයේ චිත්ත විවේකයේ උපදි විවේකේ එනකොට ඒ විවේකගත වීමත් එක්කම සංසිඳීමක් එනවා. හරි ලස්සන සංසිඳීමක්. අද වෙලා තිනේ සංසිඳීම මත එයා හිට ගන්නවා. ඒ සංසිඳීම මත හිටගෙන ඉන්නවා. ඒක කරන්න එපා. ඒ සංසිඳුණු ස්වභාවයේ පවා නොඇලිය යුතු තත්වයක් විදියට දකින්න එක. ඒක තමයි දෙක. තුන්වෙනි එක තමයි ජීවිතයේ උපත සහ මරණය අතර අන්තර්කාලයේ ලැබුණේ ධර්මයේ උදෙසායි කියලා හිතන එක. ඉපදුණු අපි මරණයේ දක්වාම මේ ලැබුණු ජීවිතයේ චතුරාර්ය සත්‍ය ඇහෙන, පටිච්ච සමුප්පාදය ඇහෙන මේ ජීවිතය ධර්මයේ උදෙසායි කියලා හිතන එක. තුන්වෙනි එක. හතරවෙනි එක තමයි තමන්ගේ දිනපතා සියලු කෘත්‍යයන් නිවන පිණිසයි කියලා බලන එක. ඔන්න ඔය හතර කියන්නේ නැතුව බොජ්ජංග ධර්ම කියලා නැහැ බුද්ධ ශාසනේ. බොජ්ජංග ධර්ම කියලා නැහැ පින්වත්නි. බුද්ධ ශාසනේ කියන්නේ කොහොමද? සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං වොස්සග්ග පරිණාමං. එහෙමයි කියන්නේ. විවේක නිස්සිතං විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වොස්සග්ග පරිණාමං. එහෙමයි කියලා තමයි බුදුරජාණන් වහන්සේ නිවන් මඟ ගැන කියන්නේ. ධර්ම මාර්ගය ගැන කියන්නේ ඊට පස්සේ. ධර්ම මාර්ගය ගැන ඊට කලින් කියලා නැහැ. ධර්ම මාර්ගයට එන්න කලින්ම ඔය ටික කියන්නේ ඇයි? ඔය ටික නැත්තම් මොකක්වත් ධර්මයක් දිනු කරගන්න පුළුවන්කමක් නැහැ. කිසිම ධර්මයක් දිනු කරන්න බෑ අපිට. ඒ කියන්නේ විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, ඔස්සග්ග පරිණාම. ඕකේ ඇතුලේ දල අදහස තමයි මම ඔය ඔයාලට දැන් කිව්වේ ඔය පින්නතුන්ලා දේශනාවට ලෑස්ති වෙන්න කියලා. ඒකේ විවේකය කිව්වේ කාය විවේකේ, චිත්ත විවේකේ, උපදි විවේකේ. ඒක ඇතුලෙන් ඇතිවෙනවා යම්කිසි ආකාරයක සංසිඳීමක්. ඒ සංසිඳීමටවත් නොඇලෙන්න ඕන විරාග නිස්සිත. විරාග නැත්තම් නිවන් මඟ වැඩෙන්නේ නැහැ. ඊට පස්සේ මේ නිරෝධයට ජවය ගන්නවා. උපතේ සිට මරණය දක්වා ඇතිවීම නැතිවීම, ඉපදීම සහ මරණය විදියට. ඇතිවීම නැතිවීම කියන්නේ ඉපදීමයි මරණයයි නෙමෙයි, ධර්මයේ වඩාගෙන යනකොටනේ සමුදයයි නිරෝධයයි ප්‍රකට වෙන්නේ. දැන් ප්‍රකට එකම ඇතිවීම නැතිවීම සහ උපත සහ මරණය. ඒක ප්‍රකටයි. ඉපදීම සහ ඇතිවීම සහ නැතිවීම කියන එක උපත සහ මරණය කියලා දකින්න දැන් පහසුයිනි. ඇතර මේක නෙමෙයි අපි දකින්න ඕන. නමුත් දැනට ඇති, තවම මගට ආවේ නැණි, මාර්ගයට අවතීර්ණේ වුණේ නැණි තවම. එනිසා උපත සහ මරණය අතර අන්තර්කාලය ධර්මය විසයෙහි ධර්මයේ උදෙසායි කියලා බලන හැකියාව. ඒක තමයි තුන්වෙනි එක. ඊළඟට වොස්සග්ග පරිණාම. වොස්සග්ග පරිණාමම් කියන්නේ මොකද්ද? නිවනට නැමුණු සිත කියන එක. නිවනට බර වුණු, නිවනට නැමුණු සිතක් කියන එක තමයි මෙතන අදහස් කරන්නේ. එතකොට නිවනට නැමුණු කියන්නේ, එතකොට නිවනට නැමිනවා කියලා කියන්නේ, නිවන පැත්තට බර වෙනවා කියලා කියන්නේ, කොහොමද මේ එදිනෙදා කාර්ය බහුල ජීවිතයක් ගත කරන ශ්‍රාවකෙක් කොහොමද නිවනට බර වෙන්නේ? නිවනට බර වෙන්නේ පින්වත්නි, යා දකින්න ඕන, යාගේ ජීවිතය තුළ යා විමසන්න ඕන, එයාගේ සියලු කෘත්‍යයන් සියලු දීවන චර්යාමන් විමුක්තිය පිණිසයි කියලා. අර පහුගිය දවස්වල දේශනා හතරක් කළා ජීවිතය අතහැරෙන එක දිහා බලලා නිවන අරමුණු කරන්න කියලා. වොස්සග්ග පරිණාමීය බව. ඒ වොස්සග්ග පරිණාමීය බව කියන එක මෙන්න මේ ටික තිබ්බොත්, එතකොට පළවෙනි එක මොකද්ද? විවේකය. දෙවෙනි එක විවේකයේ තුලින් ඇතිවෙන සංසිඳීමට නොයැලෙන එක. විවේකයේ තුලින් ඇතිවෙන සංසිඳීම බොහොම ශාන්තයි, ඒක හරිම හොඳයි, ධර්මයට උදව්වක්. ඒකට නොඇලෙන එක. මොකද ඒකට ඇලුනොත් අර නිවන් මඟ නොපෙනෙන්න පුළුවන්. නිවන් මඟ වඩාගෙන ඉස්සරහට යා නොයන්න පුළුවන්. ඒ නිසා නිවන් මඟ වඩාගෙන ඔය පින්නතුල්ලා ඉස්සරහට යන්න ඕන නම් අර මේ විවේකයේ තුලින් ඇතිවෙන අත්දැකීමට එකතු වෙලා මේක බොහොම ප්‍රශාන්ත වශයෙන් පිළිගන්නේ නැතුව ඒකටත් නොඇලෙනි. උපත සහ මරණය අතර අන්තර්කාලයේ ධර්මී උදෙසා ලැබිච්ච අවස්ථාවක් විදියට දකින්න එක. හතරවෙනි එක, හතරවෙනි එක තමයි තමන්ගේ දෛනික කෘත්‍යයන් නිවනට බර වෙන එක. ඒතොර දෛනික කෘත්‍යයන් කියන්නේ ආගම වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, අර ඉස්සල්ලා කියාපු ටික තියෙන්නේ. ආගම වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, රට වෙනුවෙන්, අම්ම වෙනුවෙන්, තාත්ත වෙනුවෙන්, දරුව වෙනුවෙන්, රැකියාව වෙනුවෙන්, එයා එයා වෙනුවෙන් කරන වැඩ තියෙන. ඒවා ඔක්කොම මොකටද? නිවන පිණිසයි කියලා බලන එක. එතකොට අම්මා වෙනුවෙන්, තාත්තා වෙනුවෙන්, දරුවෝ වෙනුවෙන්, රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, ආගම වෙනුවෙන් මේ කරන හැම වැඩකදීම ඔයාලට අතහැරින්නේ ඔයගලගේ ජීවිතේනේ. ඒ අතහැරෙන කොටස විතරක් අරගෙන, අතහැරීම නේද නිවන කියලා බලනවා. අතහැරීම නිවනට උදව්වක් නේද කියලා බලනවා. හැබැයි ඒකට කලින් එයා පළවෙනියෙන් එයා දවස ගානෙම කරන්න ඕන දෙයක් ගැන කිව්වා. මොකද්ද? එයා බලන්නේ අද දවස පුරාවටම මම කොච්චර රාග ද්වේෂ මෝහ වැඩුවද? දවස පුරාවටම මම මොනතරම් රාග ද්වේෂ මෝහ වඩාපු කෙනෙක්ද කියලා බලනවා. ඒක එයාගේ ජීවිතේට තියෙන්න ඕන එකක්. දෙමින් මේ ටික යම් කෙනෙකුට තිබ්බොත්, කියන්නේ මේ කියන ටික තිබ්බොත් එයාගේ ඇතුළාන්තය සත්‍ය අවබෝධයට ලැස්ති. අවබෝධයේ පැත්තට යා ලැස්ති ඇත්තට. අවබෝධයට යා නැමුණු කමක්, අවබෝධයට බර වෙච්ච කමක්, අවබෝධයේ පැත්තට එයාගේ ඇතුළාන්තේ නිකන් සූදානම් වෙච්ච කමක් එයා තුල දකින්න ලැබෙනවා. අන්න ඉබඳු කෙනෙක් අර මේ අන්තිම කැලල කියනවා නේද නිවනට බර වුණා ජීවිතය ඇතුලේ කියලා. ඒ නිවනට බර වෙච්ච කෙනා එතනින්ම තමන්ගේ ජීවිතය විමසන්න පටන් ගන්නවා. පින්වත්නි, මේ ජීවිතය තුළ අපට අවබෝධය කරා යන්න බැරි වෙන්න බලපාන හේතු තියෙනවා. පින්වත්නි, මේ ජීවිතේ සෝවාන් වෙන්න ඕන නම්, මඟඵල ලබන්න ඕන නම්, ඔය පින්නතුලා පටන් ගන්න ඕන මෙන්න මේ ක්‍රියාවලිය තුළ මූලික ලක්ෂණ දෙකකින්. මූලික ලක්ෂණ දෙකකින් තමයි ජීවිතේ පටන් ගන්න ඕන. ඒ මූලික ලක්ෂණ දෙක තමයි, එකක් එයා තුළ තියෙන්න ඕන දෙයක් තියෙනවා, එයාගේ ජීවිතය ඇතුලේ අත්දකින්න ඕන දෙයක් තියෙනවා. එකක් තමයි යෝනිසෝ මනසිකාරය, අනිත් එක තමයි ධර්මානුධම්ම ප්‍රතිපත්තියට ජවය ගන්න එක. ධර්මානුධම්ම ප්‍රතිපත්තියට ගන්න මූලික ජවයට සති සම්පජඤ්ඤය කියලා කියයි. ඒ සති සම්පජඤ්ඤය මතින් තමයි මුළුමහත් ධර්මයම වැඩෙන්න පටන් ගන්න. එතකොට මේ මුළු මහත් වැඩෙන සම්පූර්ණ කතාව තමයි ධම්මානුධම්ම පටිපත්ති කියලා කතා කරන්නේ. එතකොට යෝනිසෝ මනසිකාරේ මොකටද උවමනා කරන්නේ? යෝනිසෝ මනසිකාරයේ උවමනා කරන්නේ ඔබට ඔබගේ කතාව දිහා බලන්න. ඔබට දැන් මේ වෙලා තියෙන දේ දිහා බලන්න. ඇත්තටම ඔබට මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඔබටත් මටත් අප දෙදෙනාටම ඇත්තටම මොකද්ද මේ වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේ අපි තුල තියෙනවා අර සාංශාරික ගතිය සහ ජීවිත හුරුව කියන ලක්ෂණ දෙක මතින් ගොඩනැගිච්ච දෘෂ්ටිවාදය. ඔය දෙකෙන් තමයි මුළුමහත් සම්පූර්ණ දෘෂ්ටිවාද බිහි වෙන්නේ. මොකින්ද බිහි වෙන්නේ? ජීවිත හුරුව සහ සසර ගතිය. එතකොට සසර ගතිය කියන එකට අපි කියන්නේ කෙලෙස් අනුසය කියලා. සසර ගතිය, සසර ගතිය, කෙලෙස් අනුසය. ජීවිත හුරුව චිත්ත විපල්ලාස, සංඥා විපල්ලාස, දිට්ටි විපල්ලාස ටික කොටස් දෙකයි. ඔය කාරණා ටික ඇතුලේ තමයි මුළු මහත් සම්පූර්ණයෙන්ම සම්පූර්ණයෙන්මයි භාගයක් නෙමේ සියලු දෘෂ්ටි නිර්මාණය වෙන්නේ. එකක් සසර ගතිය. සසර ගතිය කිව්වේ මොකද්ද? රාගානුසේ, පටිගානුසේ, මානානුසේ, විචිකිච්ඡානුසේ, බවරාගානුසේ, අවිජ්ජානුසේ, සසර. ඔය ටික සසර ගතිය. ජීවිත හුරුව කිව්වේ මොකද්ද? ජීවිත හුරුව කියලා කිව්වේ සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස. ඔය ටික අරමුණු අරමුණු නිසා වෙන අවුලක්. අර ටික සසරින් ගෙනාවු ටික. ඒ සසරින් ගෙනාවු එක ඇතුලේ පොඩ පොඩ ධර්මයක් දිනනෝ. සසරින් ගෙනාවු ටික ඇතුලේ ඔය පින්නතුන්ලාගේ ජීවිතවල ධර්මයක් තියෙනවා. ඒකයි ওই ධර්මයට අද ඇවිල්ලා තියෙන්නේ. ඒතර අද ඔයාලා ධර්මී ඉන්න එක මොකද්ද? ඒක සසර ගතියක් නෙමේ ජීවිත හුරුවක්. දැන් ඔයාලා බණහන එක, මේ වෙලාවේ කරන එක ජීවිත හුරුවක්. ඒ ජීවිත හුරුව මරණයත් එක්කම සසර ගතිය පැත්තට හැරෙනවා. ඔයාලා අද මේ බණහන් දෙන එක, භාවනා කරන එක, දාන් දෙන එක ඔක්කොම මේ ජීවිත හුරුවක්, සසර ගතිය නෙමෙයි. ඒ ජීවිත හුරුව මරණයත් එක්කම සසර ගතිය බවට පත් වෙනවා. ඒ සසර ගතිය ඔයාලට මේ සංසාරික ගතියක් විදියට ඔයාලගේ ජීවිතේ එක බලපාලා අදට වඩා ඉක්මනට ඔයාලා ඊළඟ ජීවිතේ ධර්මීට එනවා. අද මේ කරන දේෙන් අදට වඩා ඉක්මනට එනවා ඔයාලා. දැන් අද ධර්මී ආවේ අවුරුදු 50න් කියලා හිතන්න. ඔයාලා අවුරුදු 20න්වත් ඊළඟ ජීවිතේ ධර්මීට එනවා. හැබැයි තියෙනවා ප්‍රශ්නය. ඒ කොහොමද වෙන්නේ? මෙහි ජීවිත සසර ජීවිත හුරුව සසර ගතියට එකතු වෙනවා භවයෙන් වැහිනකොටම. ඒක තමයි ජීවිතේ කතාව. එතකොට සසර ගතිය කියන එක අවිච්ඡින්නව නොසිඳී අපේ විඥාන ප්‍රවාහයත් එක්ක පවතිනවා. ජීවිත හුරුවෙන් තමයි සසර ගතිය පෝෂණය වෙන්නේ. ජීවිත හුරුව තියෙනවනේ. ඒ ජීවිත හුරුවෙන් තමයි අර සසර ගතිය පෝෂණය වෙන්නේ. දැන් ඔයාලා මේ ජීවිත හුරුව, දැන් ඔයාලා ජීවිත හුරුවේ ධර්මීය මිශ්‍ර වෙලා තියෙනවනේ. ඒ ධර්මීය මිශ්‍ර වෙච්ච එක මරණයත් එක්ක ඒක සසර ගතිය පැත්තට වැටෙනවා. ඒ සසර ගතිය නිසා ඔයාලා මෙහෙට ආවත් ඊළඟ ජීවිතේ අදට වඩා ඉක්මනට ධර්මයට එනවා. තියෙනවා ප්‍රශ්නයක්. මොකද්ද? එදාට ධර්මයට එනකොට චතුරාර්ය සත්‍ය ඇහෙයිද? ඔයාලා 25න් ධර්මයට උනන්දු ඇවිල්ලා කෙලෙස් ගොඩක් අඩු වෙලා එදාට ඔයාලට ධර්මී හෙව්වත් ධර්මී නැත්තම් මොකද කරන්නේ? ඒ නිසා ඔය පින්නතුන්ලා අද අවුරුදු කෙනෙක් හිතන්නක අවුරුදු 50න් ධර්මයට ආවි කියලා. ධර්මී අවුරුදු 50න් ධර්මයට ආවත් ධර්මීන් යා විසි වෙන්නේ සසර ගතිය හරි බලවත් සහ ජීවිත හුරුවක් බලවත් කෙලෙස් පැත්තෙන්. ඒ නිසා ධර්මයට එන්න තියෙන අවකාශේ ආය ආයේ පිරීලා යනවා. එතකොට මේ සසර ගතිය සහ ජීවිත හුරුව කියන දෙක ඇතුලේ තමයි දෘෂ්ටිය නිර්මාණය වෙන්නේ. ලෝකේ දෘෂ්ටිවාද තියෙන්නේ. සාස්වත දෘෂ්ටි, අසාස්වත දෘෂ්ටි කියකේ දෘෂ්ටි තියෙන්නේ. මම කියන දෘෂ්ටිය, මගේ කියන දෘෂ්ටිය, මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියන අදහස. මේ විදිහට දෘෂ්ටි තියෙනවා. ලෝකේ නොඑක් දෘෂ්ටි, එකක් දෙකක් තුනක් නෙමෙයි, ගොඩාක් තියෙනවා. ඒ දෘෂ්ටි ඔක්කොම මෝරන්නේ සසර ගතියයි ජීවිත හුරුවයි මත. ඒ දෘෂ්ටිය මත, සසර ගතියයි ජීවිත හුරුවයි මත ගොඩනැගෙන දෘෂ්ටිය ඇතුලේ මොකද්ද වෙන්නේ? දෘෂ්ටිය ඇතුලේ අපට වෙන්නේ අර දෘෂ්ටිය නිසා අපිට සිද්ධ වෙනවා අභ්‍යන්තර බාහිර ලෝකයේ තුල මුලාව. දෘෂ්ටියෙන් වෙන්නේ ඒක. එතකොට දෘෂ්ටිය හැදෙන්නේ කොහොමද? සාංසාරික ගතියයි ජීවිත හුරුවයි මතින් දෘෂ්ටිය. දෘෂ්ටිය නිසා මොකද්ද වෙන්නේ? දෘෂ්ටිය නිසා අභ්‍යන්තර ලෝකයේ මුලාව සහ බාහිර ලෝකයේ මුලාව. ඒ මුලාව නිසා මොකද්ද වෙන්නේ? සිත සංකාරගත වෙනවා. ඒ සංස්කාර විසින් ප්‍රතිසන්දිය හදනවා. ඕක තමයි අපේ මුළු මහත් හැමෝගෙම කතාව. ඔච්චරයි. දැන් අපිට ඔය දැන් මේ කාලේ වල බණ අහනවා, පිළිවෙත් පුරනවා, ධර්මීය දියුණු කරනවා, ඕක ජීවිත හුරුව. ඔය ජීවිත හුරුව ආය සසර ගතිය විදියට මරණයත් එක්කම අනිත් පැත්තට වැටෙනවා. ඒ සසර ගතිය බලපාලා ඔයාලා ඊළඟට උපදින ජීවිතේ ධර්මීය බොහොම පහසුවෙන් ධර්මයට ඔයාලගේ සිත හැදෙනවා. ධර්මාවබෝධයට ඔය පින්නතුන්ලාගේ සිත බොහෝම පහසුවෙන් හැදෙනවා. ඒ පහසුවෙන් ධර්මාවබෝධයට ඔය පින්නතුන්ලාගේ සිත හැදෙන වෙලාවට, පහසුවෙන් හැදෙන වෙලාවට ලෝකයෙන් ධර්මයේ, කල්යාණ මිත්‍රයේ ධර්මයයි හම්බ වෙයි කියලා විශ්වාස නැහැ. අද විශ්වාසයි නැහැ, අද හම්බ වෙලානේ. මේ වෙලාව විශ්වාසයි නේ. ධර්මයේ මුණ ගැහිලා නේද? එතකොට දැන් මෙන්න මෙතනදී යෝනිසෝ මනසිකාරයයි සති සම්පජඤ්ඤයයි මොකද්ද කරන කෘත්‍ය? මේකේ මොකද්ද වැඩේ? යෝනිසෝ මනසිකාරය අවශ්‍ය වෙන්නේ මෙන්න මේ රටාව ඇතුලේ මම ඉන්න බව දකින්න තමයි මනසිකාරය අවශ්‍ය වෙන්නේ. මොන රටාව ඇතුලේද? මගේ ජීවිතය කියන්නේ සසරින් ගෙනාපු කොටසක් තියෙනවා. ඒවට මොනවද කියන්නේ? අනුසය. මිහි මං හදාගත්ත හුරුවක් තියෙනවා. ඒක තමයි සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස. ତොර මේ කතාව කාගේ කතාවද? මේ මගේ කතාව. මේ කියන්නේ මගේ කතාව. එතකොට මට මේ සංඥාවේ මුලාව, දෘෂ්ටියේ මුලාව, සිතේ මුලාව නැණේ බම බනහනවනේ. ඔව්, බනහන්න ආවත්, ධර්මයට ආවත් අභියෝගයේ තමයි ජීවිත හුරුව. ධර්මයට ආපු කෙනා ආයෙ විසිවිල යනවා. හොඳට බලන්නකෝ, පිළිවෙත් පුරාගෙන ඉන්නවා. බන අහගෙන ඉන්නවා, භාවනා කරගෙන ඉන්නවා. අනේ ඊළඟ අවුරුද්ද නෑ. ඇයි? අර ධර්මයට ආවේ අවුරුදු 50යි නම් අවුරුදු 50ක ජීවිත හුරු ඇතුලේ දේවල් හරි බරපතලයි. 50ෙන් ධර්මයට ආපු මිනිහෙකුට 50 වෙනකන් ධර්මයේ තිබ්බේ නෑනේ. ඒ 50 වෙනකන් කතාව ජීවිත හුරුව. ඒ ජීවිත හුරුවෙන් ගොඩ නැගීච්ච තාත්වයේ බොහොම බරපතලයි. ඒ බරපතල තත්ත්වයන් නිසා Tamanව පෙළෙනකොට ධර්මය යට ගිහින් අර ජීවිත හුරුව ඉදිරිපත් වෙනාම ආයෙත් හිටියා වගේ. ඕක තමයි ලංකාවේ පැවිද්දොන්ටත් වෙන්නේ ඕක. ගිහියොන්ටත් වෙන්නේ ඕක. පැවිද්දොන්ටත් ඕක වෙන්නේ. ඉතින් අර ඒ කියන්නේ පැවිද්දෙකුට ඕක වෙන්නේ ඇයි? ජීවිත හුරුව ඉදිරිපත් වෙනකොට ධර්මය විසිවිලා යනවා. දැන් ඔකට තියෙන එකම රැකවරණේ තමයි අර ධර්මානුධම්ම ප්‍රතිපත්තියයි යෝනිසෝ මනසිකාරයයි. මං හිතන්නේ මේ බුදුරජාණන් හොඳට දිගපළල බලලා මේ වචන වදාළේ. තෝවන් වෙනවා නම් මහණෙනි, කල්යාණ මිත්‍රයයි ධර්මයයි මුණ ගැහෙන්න ඕන කිව්වට අපිට ඔක තේරෙන්න, අපි හිතන්නේ බොහොම සරල එකක් කියලානේ. කල්යාණ මිත්‍රයා මුණ ගැහෙන්න, මෙතන කල්යාණ මිත්‍රයා සහ ධර්මී ඔයාලට මුණ ගැහිලා තියෙන්නේ. එයා පොඩ්ඩිම පොඩි උදව්වයි කියන්නේ. මොකද පොඩි උදව්වයි, ඇත්තටම ලොකු උදව්වක් කරන්නේ නැහැ. මොකද්ද උදව්ව? කියනවා මේ ඔයාගේ දෘෂ්ටිය හැදුනේ ජීවිත හුරුවයි සසර ගතියයි මතින්. කරන්න දෙයක් නැහැ. ඔය දෘෂ්ටි, ඒතකොට ජීවිත සසර ගතිය කියන්නේ කෙලෙස් අනුසය, ජීවිත හුරුව කියන්නේ සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස ටික. ඔය දෘෂ්ටිය මතින් ඔයා බාහිර ලෝකයටත් මුලා වෙනවා, අභ්‍යන්තර ලෝකයටත් මුලා වෙනවා. ඒ කියන්නේ ඇසටත් මුලා වෙනවා, රූපයටත් මුලා වෙනවා. ඒ මුලා වීම ඇතුලින් ඔයාට වෙන දේ තමයි සිත සංකාරගත වෙනවා. ඒ සංකාරගත වුණාට පස්සේ ඒ සංස්කාරයන් මතින් තමයි විඥානේ නැවත ප්‍රතිසන්දිය කරා යන්නේ. ඒක කොහෙද දන්නේ පින්වත්නි කියලා අරයන් අතර වෙනවා. ඔච්චරයි පින්වත්නි, මොන දේතකෙක් වුණත් ඔය ටික විතරයි කරන්නේ. ඔය ටික කියලා යා පැත්තකට වෙනවා. යායි පාරයා පස්සෙන් යන්නේ යා. මේක තමයි කතාව කියලා කියනවා. ඔක කතාව කිව්වම ඔයාලා මොකද කරන්නේ? ඔයාලා ඕකට හොඳට සාදුකාර දීලා ඔයාලා ආයෙත් යනවා. ඔක TV එක ඉස්සරහා ඉඳලා මේකට හොඳට සාදුකාර දීලා අන්නාරේ ආයෙත් ගිහින් වැඩ. ඒ වැඩ කරන්නේ ඇයි? වැඩ කරන්නේ ඔයාලා හදාගන්න ඕන කෑලි දෙකක් තියෙන්නේ. මොකද්ද? යෝනිසෝ මනසිකාරයේ ධර්මානුධම්ම ප්‍රතිපත්තිය කියන එකේ මූලික දේ තමයි මොකද්ද? සති සම්පජානිය. ධර්මානුධම්ම ප්‍රතිපත්තියට අයිති මේ මේ ජවන පඤ්ඤා, තික්ක පඤ්ඤා, පුතුල පඤ්ඤා, මහා පඤ්ඤා කිය කිය ප්‍රඥාව හදන එක තමයි ධර්මානුධම්ම ප්‍රතිපත්ති ඉලක්කය. ඒකට තව ඇවිල්ලා නැහැ එයා. එයායි පැත්තේවත් නැහැ. එහෙනම් ධර්මානුධම්ම ප්‍රතිපත්තිය නැහැ. ප්‍රතිපත්තිය අත්පොත් තියන්නේ සති සම්පජානිය. සති සම්පජානිය. එතකොට දැන් යෝනිසෝ මනසිකාරේ මොකද්ද කරන්නේ? බලදන්නොද යෝනිසෝ මනසිකාරය මොකද්ද? යෝනිසෝ මනසිකාරය ඔබට ඔබව විමසන්න අවස්ථාවක් දෙනවා. එච්චරයි. යෝනිසෝ මනසිකාරයෙන් ඔබ කළ යුතු වන්නේ මා තුලත් සසර ගතිය තියෙනවා නේද? ඒ කියන්නේ මා තුල රාගානුසේ, පටිගානුසේ, මානානුසේ, විජ මේ එක එකට සම්බන්ධයි. සිත ඇලෙනවා, ගැටෙනවා. රාගානුසේ, පටිගානුසේ. එතකොට ඇලෙන ගැටෙන ලෝකයේ තුල මාව පේනවා, මාව හුවා දක්වන්න හිතෙනවා, මානානුසේ. ඇලෙන ගැටෙන ලෝකයේ තුල මම ඉන්නවා. එතකොට මට හරියන විදියට ලෝකෙත් තියෙන්න ඕනේ. මම කැමති ඇලීම් වලට ගැටීම් වලට කැමති නෑ. මට ඇලෙන විදියට ලෝකේ තියෙන්න ඕනේ මානානුසය. එතකොට එයාට හැම වෙලාවකම අර මම මාව පේන නිසා හැම වෙලාවකම එයා තුල හරියට සැකේනවා. මම සහ මගේ කියන එක ඇතුලේ කියව කියව බලද්දි සැකේන. හොඳට බලන්නකෝ. ඔයාලට මගේ කියලා ගත්ත ඒවා සම්බන්ධවනි සැකෙන්නේ. ලෝකේව ගැන සැකෙන්නේ නෑනේ. වටේම ඉන්න ස්ත්‍රීන් ගැන සැකෙන්නේ නෑ. බිරිඳ ගැන සැකේනවා. දරුවෝ ගැන සැකේනවා. අම්මා තාත්තා ගැන සැකේනවා. ඇයි ඕගොල්ලෝ මමත්වෙන් විමසා බලන්නේ ඔය කොටස් ටික විතරනේ. අපිට මේ ලෝකේ ගැන සැකෙන්නේ නිකන් අපි දකිනවා පිරිහිච්ච මිනිහෙක් කියලා අපි යනවා. අත්වල් පටලවාගෙන ඉන්න බොහොම තරුණ දෙන්නෙක් දැක්කම මේ ඉතින් කොල්ල කෙල්ල වුණා මොහොම තමයි කියලා එනවා. නිකන් තමන්ගේ දරුවා වගේ හැඩයක් දැක්කන් සැකේනවා. පන්ති යනවා කියලා ආවා මෙහෙවද්ද දන්නේ ඇවිල්ලා තියෙන්නේ අපේ ළමයාවද්ද ඔය සැකේනවා. වාහන යනකොටත් එනවා. ගෙදරවම අහනකන් ඉස්පාසුවක් නැහැ. එහෙනම් මේ මානානුසේ මතින් තමයි විචිකිච්ඡානුසේ එන්නේ. රාගානුසේ පටිගානුසේ මානානුසේ විචිකිච්ඡානුසේනෝ සැකේනෝ. එතකොට විචිකිච්ඡානුසේ නිසා මොකද්ද වෙන්නේ? එයා තුල පින්වත්නි පුදුමාකාර විදියට එයාගේ මනස තුල මැවෙන ගතියට එයා ගොඩාක් ආසා කරනවා. ඒ ගතියට හරියන විදියට ලෝකේ තියාගන්න එයා ගොඩාක් මහන්සි වෙනවා බව රාගානුසේ. මේක මතින් මොකද්ද වෙන්නේ? එයාට දුක තේරෙන්නේ. දුක හට ගන්න විදිය තේරෙන්නේ නැහැ පටිසමුප්පන්නව. දුක නිරුද්ධ කරන්න පුළුවන් විදිය එයාට තේරෙන්නේ නැහැ. දුක නිරුද්ධ කිරීම පිණිස ප්‍රතිපත්තියකට මගේ ඇතුළෙන්ම සම තේරෙන්නේ අවිජ්ජානුසය. මෙන්න මේක මගේ කතාව කියලා ඔයාලා දැක්කොත් මේ සසර ගතියයි ජීවිත හුරුව මෙහි ජීවත් වෙච්ච හුරුව ඇතුලේ මේ දෙක මතින් තමයි දෘෂ්ටිවාද නිර්මාණය වෙන්නේ කියලා හාමුදුරුව කෙනෙක් බණ කියලා පැත්තකට වෙනවා. ඒ බණ කියලා පැත්තකට වුණාට පස්සේ යෝනිසෝ මනසිකාරි වුවමනා වෙන්නේ මොකටද? මේක විමස ගන්න. ඔයාලා මම මගේ තමයි මේ සසර ගතියයි ජීවිත උරුවයි මගේ එකක්. ඒක ඇතුලේ මාතුල දෘෂ්ටිය නිස්මා දෘෂ්ටියක් නිර්මාණය වෙනවා. ඒ දෘෂ්ටිවාද තුලින් මට මොකද්ද වෙන්නේ? දෘෂ්ටිවාදයේ තුලින් අභ්‍යන්තරය තුලත් මුලා වෙනවා, බාහිර ලෝකෙටත් මුලා වෙනවා. මුලා වුණාම සිත සංකාරගත වෙනවා. සිත සංකාරගත වුණාම සිත සංස්කාරගත වුණාම තුන් භවය අනු යන සත්‍යයේ ගමන් මඟ නිකන් හැදෙනවා. කාගේද හැදෙන්නේ? මේ මගේ මගේ කාගේවත් නෙමෙයි. අපේ නෝනාගේවත් මහත්තයාගේවත් දරුවන්ගේවත් පන්සලින් ඉදිරු හාඳුලාගේවත් නෙමෙයි. මගේ වෙන්නේ මේක කියලා බලන්නේ අන්නේ බැල්ම තමයි යෝනිසෝ මනතිකාරී කියන්නේ. මේ බැල්ම ඔක ඔය බැල්ම ඔයාලා හදා ගන්න ඕනේ කන්නේ. ඒක කොහොමද අපි හදලා දෙන්නේ? අපි කරන්නේ මේ කතාව කියලා මේ මෙහෙම එකක් ඔයාලාගේ වෙනවා කියලා පැත්තකට වෙනවා. ඒක තමයි කල්යාණ මිත්‍රයයි ධර්මානු කල්යාණ මිත්‍රයයි ධර්මයයි කියන්නේ. එළියෙන් හම්බෙන්න ඕන කියන්නේ. අර එයා ওই කතාව කියලා පැත්තකට වෙනවා. එහෙනම් සාදු කියන්නේ කියලා එහෙම ඊට පැත්තකට වෙනවා. ධර්මානුදම් ප්‍රතිපත්තිය කියන්නේ ආමී හාඳුරු කිව්ව මගේ කතාව. මේ මම ගැන කිව්වේ. මොකද්ද මගේ කතාව? සසර ගතිය මගේ තියෙනවා. ජීවිත හුරුවත් මං උරුවෙල. මේ ඊයේනේ ධර්මයට ආවේ. ගිය මාසේ ධර්මයක් තිබ්බ නැහැ. ගිය මාසේ හුරු වෙච්ච ඒවා එනවා. ඉදිරිපත් වෙවි ඉදිරිපත් වෙනවා. දුන අර ධර්මිය යට යනවා. ධර්මී විසි වෙනවා ජීවිතේ. එතකොට ජීවිතේ ධර්මී විසි වෙන්න පුළුවන් මන් තුල එක වෙන්න පුළුවන්. ඇයි ජීවිත හුරු එච්චර බලවත්. එච්චරට කෙලෙස් වඩලා තියෙන ජීවිතේ පුරාව. ආයේ ධර්මයක් තිබ්බේ නැහැ. ලෝකේට වටිනාකම් දිදී ලෝකයේත් එක්ක ඇයි හොඳයි කම් පාගෙන බොරු කියාගෙන බලන්න අපේ වෘතිය දන්නවනේ තමයි. හොඳ බලන්න කොකලගේ ජීවිතවල ධර්මයට එන්න කලින් කොච්චර බොරු කිව්වද කියලා. ඕනම කෙනෙකුට මම මේ කියන්නේ. ඔයාලගේ ව්‍යාපාර කළාත් ඕගොල්ලෝ රැකියාව කළාත් ඔෆිස් එකේ වැඩ කොච්චර බොරු කිව්වද බලන්න. දැන් ධර්මී තියෙන නිසා බොරු කියන්න හේතු යෙදුනත් පොඩ්ඩක් අඩිය පස්සට ගන්නවා. ඒ කාලේ එකතු වුණාම කොච්චර කේලම් කතා කරාද හිස් වචන. දැන් නෑ. දැන් ඉතින් ඔය ධර්මීට තියෙන උනන්දුවත් එක්ක ඒවායින් පොඩ්ඩක් පස්සට එනවා. ඒ කාලේ අය බොරු කියන්න දිගප්පලලන්නේ නැහෙනේ බලන්නකෝ. ඇයි ඒක ජීවිත හුරුව විදියට දැන් අපි තුල තියෙනවා. ඒ පුරුද්ද ඕනම වෙලාවක ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒකයි අවදානම. ඒ පුරුද්ද එනකොට අර ධර්මයේ විසි වෙලා යනවා. ඒකයි තුන් මාසයක් ධර්මයේ දිනු කරලා ආයෙත් පිරිහිච්ච විදියට ඉන්නේ.
අවුරුද්දක් විතර බණ අහලා පිළිවෙත් පුරලා ධර්මයේ දියුණු කරගෙන ආයෙත් අර පරණ රොඩුත් එක්කම ඉන්නේ. ජීවිත හුරු එච්චර බලවත්. එතකොට ස්වාමීන් වහන්සේ නමක් පින්වත්නි මේ ජීවිත හුරුව කියන්නේ කෙලෙස් වලට මේ අනුසයට සසර ගති කියන්නේ ජීවිත හුරුව කියන්නේ සංඥා විපල්ලාස චිත්ත විපල්ලාස දිට්ඨි විපල්ලාස ටිකට විපල්ලාස සාගතකම එක පැත්තක තියෙනවා. රාගානුසය පටිගානුසය මානානුසය විචිකිච්ඡානුසය භවරාගානුසය අවිජ්ජානුසය එක පැත්තක තියෙනවා. ඒක සසරින් ගෙනාවු කෑල්ල මේ ටික ජීවිත හුරුව මේ දෙක උඩ ඔයාලගේ දෘෂ්ටිය හැදිලා තියෙන්නේ. මේ දෘෂ්ටි හැදිලා තිනෝ ඒ දෘෂ්ටිය නිසා බාහිරට ලෝකයටත් මුලා වෙනවා ඇතුළේ ලෝකයටත් මුලා වෙනවා. ඒ මුලාව මතින් ඔයාලා තුල ඒ මුලා වෙච්ච ලෝකයේ මතින් ඔයගොල්ලෝ තුල විසසිත සංඛාරගත වෙනවා. සංඛාරගත උනම් තුන් භවය අනුව ඔයාලගේ සිත පවතිනවා කියලා අර හාමුදුරුව නවතිනෝ. ඔය භික්ෂුවක් කරන්නේ ඔච්චර. හැබැයි ඔය උදව්ව පොඩි එකක් නෙමෙයි. එයාගේ සිහිය උපද්දවන්න උදව් කරන එක දේශකයේ වැඩි පොඩි එකක් නන් නෙමෙයි. පින්වත්නි එක හිතන්න එපා මේ වෝම් බරපතල එකක් ඒක. ඇයි මේක කණින් අතගාලා ඔළුව අතගාලා කියනවා වගේ මේ කතාව කියලා ඒ ආධර්මී හිටියත් එකයි නැතත් එකයි. එයාගේ පස්සෙන් යන්න බෑනේ භික්ෂුවට. පස්සේ භික්ෂුව එතනින් එහාට යන්නේ. එතනින් එහාට යන්නේ ආය භික්ෂුව මුණගැහෙන්නේ ප්‍රතිපත්ති අර ධම්මානුධම්ම පටිපත්ති කියන්නේ. ඒකෙදි තමයි ආය ආ උදව් කරන්න පටන් ගන්න. මේ මැද කෑල්ල ඔයාලා තනියෙන් හදාගන්නේ. ආයි ධම්මානුධම් ප්‍රතිපත්තියේදී අපි ආය මුණ ගැහෙනවා. විදර්ශනා කරන්න මේක විදර්ශනා කරලා බලමු. මාර්ග විදර්ශනා කරලා බලමු. මේ සතර සතිපට්ඨානේ චිත්තානුපස්සන පොඩ්ඩක් බලලා වඩලා බලමු. ඒක ධම්මානුධම් ප්‍රතිපත්තියේදී මැදදී ආය හම්බ වෙනවා අපිට. දේශකයා මුණ ගැහෙන්නේ මුලයි අගයි විතරයි. මැද ඔයාලා හදා ගන්න. මුල මේ පටිච්ච සමුප්පාද දැන් මේක තමයි ධර්මයයි විනයයි. ධර්මයේ හදන්නත් ධර්මයේ මතු කරන්නත් කල්යාණ මිත්‍රයයි ධර්මය යෝන. විනේ මතු කරන්නත් ඕන. විනේනේ අන්තිමට. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ මේ හැම එකක්ම ධර්ම විනේට කලපලා බලන්න කියලානේ. යෝනිසෝ මනසිකාරයයි මෙතන ධර්මානුධම්ම ප්‍රතිපත්ති ගැන අවසාන කෑල්ල නෙමෙයි. ධර්මානුධම්ම ප්‍රතිපත්තියේ මුල්ම කොටස මොකද්ද? සති සම්පජඤ්ඤේ. සති සම්පජඤ්ඤේ. මේ දෙකම ඔයාලා හදාගෙන ආය මෙහෙට ආවහම අපි අර ප්‍රතිපත්තිය හදන්න ඊළඟට කතා කරන්න ලෑස්ති. එතන අපි මුලදිත් ඔබට හම්බ වෙනවා අවසානයේදිත් හම්බ වෙනවා මැදදී අපිව මුණ ගැහෙන්නේ. මැදදී ඔබට ඔබ අදක්ෂ වුණොත් එම් ඔයාලා ආයෙත් අර ජීවිත හුරුවට වැටෙනවා. ඊට පස්සේ අපිට ප්‍රතිපත්තිය දුවලා ආයෙ මුණ ගැහෙන්නේ නෑනේ. විදර්ශනා ක්‍රම ගැන කියන්න විදර්ශනා වඩන තැනකදී ඔබ ආයෙ සම්මුඛ වෙන්නේ නෑ අපිට. ඇයි ඔයාලා මැදදීම පේල් වැඩි අසාර්ථක. මැදදීම ඔයාලා විසින්ම සසර ගතියට වටිනාකම දීලා ධර්මී හුරුව අයින් වෙලා ගින් ජීවිත හුරුවට වටිනාකම දීලා ඔයාලා හැරිලා ගිහින් අපි බලද්දි. ඉතින් ඒ නිසා අන්තිම කෑල්ල අහගන්න ඔයාලා මෙහි නැහැ. ඒ නිසා දේශකයා මුලදී උදව්ව කරලා එයා පිටිපස්සට යනවා. එච්චරයි. භික්ෂුව ඔච්චරයි කරන්නේ. ඊට පස්සේ මැදදී අර යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද? අනේ මේ මගේ සසර ගතිය ගැනනේ ඔය හාඳුරු කිව්වේ. අපේ නෝනා ගැනවත් මහත්ය ගැනවත් දරුවෝ ගැනවත් නෙමෙයි. මේ ස්වාමීන් වහන්සේ කිව්වේ මගේ ජීවිත හුරුව ගැනනේ කියලා. එයාගේ ජීවිත හුරුවයි සසර ගතියයි එයා දැකලා මේ ජීවිත හුරුවයි සසර ගතිය මත නේද මගේ දෘෂ්ටිය නිර්මාණය වෙලා තියෙන්නේ. මේ දෘෂ්ටිය නිසා නේද අභ්‍යන්තර මුලාවයි බාහිර මුලාවයි තියෙන්නේ. මේ මුලාව නිසා නේද සිත සංකාරගත වෙන්නේ. සිත සංකාරගත වුණාම නේද තුන් භවය අනුව යන මගේ කතාව තීරණය වෙන්නේ කියලා දකිනවනේ. අන්නේ දැක්ම ඒ දර්ශනය ඒ දකිනකම ඒකට තමයි අපි කියන්නේ යෝනිසෝ මනසිකාරය කියලා. අපි මේ හැමදාම කියනවා නේද යෝනිසෝ මනසිකාරය වදවන්න කියලා. ඕකට කියන්නේ. එතකොට සති සම්පජඤ්ඤේ කියන්නේ මොකද්ද? සති සම්පජඤ්ඤෙන් කරන්නේ ජීවිත හුරුවයි සසර ගතිය ඉදිරිපත් නොවන මට්ටමට ධර්මයේ තුල රැඳෙන එකට. මං කියවනේ ආය ජීවිත හුරුවයි සසර ගතිය ඉදිරිපත් වෙලා ප්‍රතිපත්තිය කියන්න බැරි වෙන්න ඕගොල්ලෝ ධර්මයෙන් විසිවිලා යයි. හෙට ඔයාලා අපිට ආය හම්බ වෙන එකක් නැහැ කියලා කිව්වේ. ඔයාලා ආය හම්බ වෙනකම් පරිස්සම් වෙලා ඉන්න එකට තමයි සති සම්පජඤ්ඤය කියන්නේ. ආය අර විනය ගැන කියලා දෙනකම් විදර්ශනා පටිපාටි කියලා දෙනකම් අපි ආය විදර්ශනාවට හම්බ වෙනකම් ඔයාලා රැකෙන එකට තමයි පරිස්සම් වෙන එකට තමයි සති සම්පජඤ්ඤය කියන්නේ. ඕන් ඔය දෙක නැත්තම් විනය එන්නේ නැහැ. ධර්මීය පුළුවන් ධර්මීය ඇත්තටම ධර්ම විනය කියන්නේ ඕකට.
ධර්ම විනය කියන්නේ ඕකට. එතකොට දැන් ඔයාලට එහෙනම් දැන් ඉතාම පැහැදිලි ඕක තමයි සෝතාපන්න ලක්ෂණ මූලිකතා. එගෙන බුදුරජාණන් වහන්සේ වදාළේ අනේ මහණෙනි සෝතාපන්න වෙනවා නම් කල්යාණ මිත්‍රෙක් ඕන. බොහොම තරලා යෝ අපිට ඒ කාලේ උගන්නද්දී අපිට නිකන් තේරුන්නේ අනේ පොඩි ඒවානේ. කල්යාණ මිත්‍රෙක් ආයේ හොයන එක මහ වැඩක්ද කියලා අපිට හිතුණා. ද මේ සද්ධර්මයේ ඇහෙන්න ඕන මහණෙනි කියනකොට අපි ඉතින් හිතුවා දිව්‍ය ලෝක ගැන ඇහෙනකොට අනේ මේ බලන්නකෝ ඇහෙනවනේ. කියලා හිතුව නෑ සද්ධර්මී කියන්නේ මොකද්ද? ජීවිත හුරුව ගැන ඇහෙනවා, සසර ගතිය ගැන ඇහෙනවා, මේ දෙක මත ගොඩ නැගෙන පූර්වාන්ත කල්පිත දෘෂ්ටි අපරාන්ත කල්පිත දෘෂ්ටි තෝරනවා, ඒ දෘෂ්ටිය මතින් අභ්‍යන්තර මුලාව බාහිර මුලාව ගැන කියලා දෙනවා, කරුණාවෙන් කියනවා. දැන් කරුණාවෙන් මේ අපි කියන්නේ කරුණාවෙන් ඇත්තට ඔයාලා පිරිකරගෙන ආවත් එකයි නැතත් එකයි. දැන් බලන්න ඉස්සල්ලා බණක් තියරලා දැන් මේ බණක් තියර කරනවා. ඒ බණක් ඉවර කළා දැන් ඊළඟටත් බණ කියන අය මොකක්වත් අදහස් නැහැ. දැන් ආයි මොකක් හරි බණක් තිබ්බොත් ආයි ඒකත් කියනවා. ආයි මොනවද ගේන්නේ මොනවද ලැබෙන්නේ මොකක්වත් නැහැ. ලැබෙන්නේ නැති තරමටයි මන්නම් කැමති දෙයි. ඇයි මේ ලැබෙනවා තියන්න තැනකුත් නැහනේ. හරියට ලැබෙනවා. ලැබෙනවා ඒ නිසා මේ බණ අහන අයත් වැඩිය ගේන්න එපා මොකද. දැන් මේ එළියේ ඉන්න බණ අහන අය ඉන්නවනේ. ඒකල බණ කියන්නේ හිතානේ ඉන්නේ. ලොකු ඒ වගේ ඉන්න එපා අපිට. බිරිකර එහෙම මහා ලොකුවට වමනා නැහැ. මොකද මේ බණ ඇහෙන අය හෙට බණ කියවන අය ඉන්න පුළුවන්නේ. ඒගොල්ලෝ මේ අපි වෙනුවෙන් අර පිරිකර හදනවා, සිවුරු පිරිකර ලෑස්ති කරනවා, බොහොම දහස් ගානක් මහමුද මිල අනේවා අපිට ඕනේ නැහැ. මේව මොකක්වත් ඕනේ. ඉතින් ඒ මොකක්වත් නැතුව ධර්මයේ කිව්වා මේ භික්ෂුවගේ නිවන් මඟට වැඩින්නේ. ඉතින් මේ ධර්මාසනේ වාඩි වෙලා මේ කතාව ඉවර වෙනකන් ඔයාලා හිතන ඕගොල්ලන්ට බණ කියලා කියලා මේ නිවන් මඟ වැඩින්නේ. අබ කෙලෙස් අහලකට එන්නේ නැහැ. බවරාගේ එන්නේ නැහැ හිතට. ඉතින් මේ නිවන් මඟ වඩන්නේ පැය ගාණක් නිවන් මඟ වඩන්නේ. මේක හරිම පැහැදිලි මේ කතාව. මේ කතාව පේනකොට ඔය පින්නතුන්ලාට මම මේ ගුණයකට එම නෙමෙයි කියන්නේ සියලු දේශකයන්ගේ පොදු තත්ත්වයක් වෙන්න ඇති. මිහි මුකුත් පේන්නේ නැහැ. භවයට අයිතියම පේන්නේ නැහැ මේ ධර්ම කතාව විතරයි. ඒකනේ නැවත නැවත පුනරුච්චාරණය කරන්නේ. ඒක එච්චර පැහැදිලි. එච්චරම පිළිවෙලයි. ආය ආය කියනවා. දැන් මලන කියපු ටික ආය ආය කියනවා. ඇයි ආය ආය කියන්නේ? එච්චරට පැහැදිලි. මුලේක අමතක නැහැ. මුලේකයි අවසානිකයි අමතක නැහැ. කියාපු ටික පිළිබඳ අනුරූපී අනුපිළිවෙල කතාව ආය ආය කියන්න. එච්චර පැහැදිලි වෙන මොකක්වත් නැහැ ඔළුවේ. එතකොට දැන් එහෙනම් අපිට උවමනා වෙන්න ඕන දේශකයා නවතිනවනේ උතනින්. නැවතුණාම ඔයාලා මොකද කරන්න ඕන? ඔයාලා සසර ගතියයි ජීවිත හුරුවයි මත දෘෂ්ටිය නිර්මාණය වෙලා ඒකේ අභ්‍යන්තර මුලාවයි බාහිර මුලාවයි ඇසේ මුලාවයි රූපේ මුලාවයි. ඉතින් ඒ මුලාව මතින් ගොඩනැගෙන සංස්කාර ටික දැකලා ඒ සංස්කාර තුන් භවය අනුව යන සත්‍යයේ ගමන හදනවා නේද කියලා ඔය කිව්වේ ඔය හාඳුරු මං ගැන නේද? ඔය නම් කිව්වේ මං ගැන තමයි. කවුරුවක් ගැන නෙවෙයි ඔය හාඳුරු මං ගැන ඔය කියන්නේ කියලා මේ මං ගැන කියනවා මම ගැන කියනවා කියලා දකින්න එකට කියන්නේ මම ගැන කියන්නේ මට ඔය කියන්නේ කියලා අර මට කියනවා කියන එක වැටහෙන්නේ අන්න ඒකට තමයි යෝනිසෝ මනසිකාරය. එයා ඒ ධර්මය ඇතුලේ දැක්කේ යාමයි. කවුරුත් දැක්කේ නැහැ. එයා යාමයි දැක්කේ. අනේ ඇත්ත තමයි මම ඔය. ඔය දේශකයා ඔය හාඳුරු කියන්නේ මට ඔය කියලා රේ තමන්ව පේනවා. එතකොට තමන්ව පේනකොට මේ ප්‍රශ්න ඔක්කොම යාට අදාළ විදිහට පේන්නේ. ඇත්ත මගේ කෙලෙස් අනුසේ තියෙනවා සසර ගතිය. ජීවිත හුරුව තියෙනවා ඇත්තනේ මම ඊයේ පෙර ධර්මයට ආවට කොයි තරම් ඒවා මගේ ජීවිතවල තියෙනවද හුරු වෙච්ච ඒවා. ඒ හුරුවට තමයි අම්මා තාත්තගෙන් ආපු අපවායිති. සසර ගතියට නෙමෙයිති. ජානමේ හේතු තියෙන ජීවිත හුරුවටයිති. 5%ක් විතර තියෙනවා අම්මගෙන් තාත්තගෙන් ආපු කැලිටික්කු. ඉතින් ඒ වචන සම අනුයෝජනයෙන් මෙහි පවුලෙන් පරිසරයෙන් ආපුවා ඇසුරින් ආපුවා තියෙනවා. ඉතින් මේ ඒ වගේ ආපුවා තියෙනවා මේ මගේ ගැන මේ සසර ගතිය ජීවිත හොරුව දෘෂ්ටිය මගේ දෘෂ්ටිය ආයි කවුරුත් නෙමෙයි මමයි දෘෂ්ටිගත වෙලා ඉන්නේ. අභ්‍යන්තර මුලාව බාහිර මුලාව මගේ මුලාව. එතකොට ඒක ඇතුලේ සිත සංකාරගත වෙන්නේ මං සංකාරවලට මං සංස්කාරවලට බැහැලා ඉන්නේ දැන්. ඒ සංස්කාර මුලාවත් එක දුන් බව යනවා මම යනවා හෙට කොහෙයිද දන්නේ කියලා එයාව දකින්න හැකියාව එයාගේ දකින්න හැකියාව යෝනිසෝ මනසිකාරය. ඊට පස්සේ ආ ඒකින් දැකලා එයාව දැකලා ඊට පස්සේ එයා තුල මේ ආය අපිව හැම වෙන දවස එනකන් විදර්ශනාවට පොට පෑදෙනකන්
මේ ජවන පඤ්ඤා, නිබ්බේධික පඤ්ඤා, මහා පඤ්ඤා, තික්ක පඤ්ඤා, විපුල පඤ්ඤා, ආස පඤ්ඤා කියලා ප්‍රඥාව තියෙනවා එක එක සීමා ගොඩක්. ওই ප්‍රඥා ටික හදාන්න විදර්ශනා කරනකන් එදාට අපි ආයෙ හම්බ වෙනවා. ඒ හම්බ වෙනකන් ඔයාලව පරිස්සම් වෙන්න ඕන එක තමයි සති සම්පජඤ්ඤේ. ඒ කියන්නේ මේ සසර ගතියයි ජීවිත හුරුවයි ආයෙ ඉදිරිපත් වෙලා ඇතුලේ මේ අහගත්ත ධර් යෝනිසෝ මනසිකාරයෙන් දරාගත්ත ධර්මී මිය යන්ට නොදී ධර්මයේ තුලම රැඳෙන්න අවශ්‍ය හයිය තමයි සති සම්පජඤ්ඤේ කියන්නේ. ඔන්න ඔය යෝනිසෝ මනසිකාරයේ සති සම්පජඤ්ඤයයි ඔයාල වැඩුවොත් වඩාන යනකොට ඔයාලට හොඳට පටිච්ච සමුප්පන්නව තමන්ව පේනවා. ඊට පස්සේ මේ ඊට පස්සේ ඔය පින්නතුන්ලාට විපස්සනා බවමනා කරනවා තවත් 3 මාසකින් විතර. මේක වඩාගෙන ගියාම අන්න එතනදී ආය අපි ආයෙත් හම්බ වෙනවා. ඒ හම්බ වෙන්නේ විනය හදන්න. ධර්මයේ හදලා භික්ෂුව පැත්තකට වෙනවා. සති සම්පජඤ්ඤ යෝනිසෝ මනසිකාරයයි මත අර භික්ෂුව නැති හුදෙකලා වෙලාවේ ආ රැකෙනවා. ආයෙත් දේශකයා, ඒ කියන්නේ අර ධර්මයේයි කල්යාණ මිත්‍රයයි ආය හම්බ වෙනවා විනය හදන්න. ධර්මයේ හදන්න හම්බෙලා එයාව අතහැරෙනවා. අතහැරිලා අර ධර්මයේ ආ හදා ගන්න ඕන නේද? ධර්මයේ හදලා එකපාරම විනය හදන්න බෑ. මොකද සසර ගතිය එච්චර බලවත්. අන්න මේක ඒක හරියට ගඟ අනිත් පැත්තට හැරෙවුවා. ගඟ අනිත් පැත්තට හරවන්න බෑනේ. එකපාරම අනිත් පැත්තට හරවන්න බෑ. ඉතින් ගඟක් අනිවේ ඉස්සල්ලාම අර වාහනයක් පහළට යනවනේ. වාහන ඉස්සල්ලාම මේ යණේක නවත්ත ගන්න ඕනේ. යන පයින්ම අනිත් පැත්තට හරව ගන්න බෑ. එකපාරම අංගුවක් ගන්න බෑනේ. එයා පළවෙනියෙන් කරන්න ඕන වාහනේ වේගය දුර්වල කරන එක. වේගය දුර්වල නොකොට ඒ වෙලාවෙම වාහනේ අනිත් පැත්තට හැරෙව්වොත් වාහනේ පාරෙන් පිටපණින්න පුළුවන්. ඒකයි ඒක කෙනෙක් අහන්න පුළුවන්. ඇයි ඉතින් අර ධර්මයේ හදලා එතනම බැරිද විනයත් හදන්න උදව් කරන්න? එතන බෑ විනය හදන්න. හේතුව හරියට වාහනයක් ගිහින් එකපාරම අනිත් පැත්තට හරවන්න බෑ වගේ බොහොම තමන් වාහනේ යන කෙනා විසින් තමයි යාගේ තිරිංග පාගලා වාහනේ වේගය දුර්වල කරන්න ඕන. ඊට පස්සේ අනිත් පැත්තට හරව ගත්තට පස්සේ ඒ පැත්තෙන් ඉස්සරහට යන්න කතාව කියන්න පුළුවන්. ඒක තමයි මේ අර එහෙනම් ඔය පින්නතුන්ලාගේ දුර්වලකමක් තියෙනවා. ඒ තමයි සති සම්පජඤ්ඤේ යෝනිසෝ මනසිකාරය. දැන් අපිට තාම පැහැදිලි යෝනිසෝ මනසිකාරයේ අර්ථය මොකද්ද කියලා. දැන් මේක කිව්වට අර්ථය දැනන් හිටියේ නැහැ නේ. දැන් අර්ථය අපිට තාම හොඳින් පැහැදිලි. ඒ අර්ථය දරාගෙන ඊට පස්සේ විනය හදන්න අපි මේ ඇත්තටම මේ එකින් එක විමසන්න ඕන. සසර ගතිය හදන්න එයා පටිච්ච සමුප්පන්න භාවනාවකට යන්න ඕන. ජීවි සසර ගතිය කඩන්න. මොකද සසර ගතිකත්වයක් තියෙනවනේ. මොකද්ද සසර ගතිකත්වය? අනුසයනේ. එයා අනුසය හොඳට ප්‍රතිවීක්ෂණ කරන්න ඕන. අනුසය කොහොමද හැදිලා තියෙන්නේ? අනුසය හැදිලා තියෙන්නේ පින්වත්නි අන් කවර දෙයකින්වත් නෙමේ. අනුසය කියන අවකාශය නිසා අපට වෙන දේ ආශ්‍රව මෝරා වැඩෙන එක. අනුසය නිකම් බාල මල්ලි වගේ ආශ්‍රව තමයි වැඩිමහල් සහෝදරය වගේ. ඒ කියන්නේ අනුසයයි ආශ්‍රවයි කියන්නේ මේ ඇත්තටම එකම අවකාශයේ අවස්ථා දෙකක්. අනුසය සහ ආශ්‍රව කියන්නේ දෙකක් නෙමේ එකම අවකාශයේ අවස්ථා දෙකක්. හරියට මේ කුඩා කාලේ වගේ අනුසය අවුරුදු 10ක් 15ක් ගියා වගේ තමයි ආශ්‍රව. එකම රේඛාවක අවස්ථා දෙකක් මිස කාරණා දෙකක් නෙමෙයි. ඒතකොට මේ දෙක විදර්ශනා කරන රටාවක් තියෙනවා. ජීවිතේ අනුපස්සනා කරන රටාවක් තියෙනවා. මේකට අවශ්‍ය අනුපස්සනා ක්‍රම විධික්‍රම කීපයක් ඕන. අර විනය හදද්දි. ඉතින් විනයට අවශ්‍ය දේවල් බොහොමයක් තියෙනවා. ඉතින් ඒකේ ඉතාම වැදගත් දේ තමයි ඔය විදර්ශනා කරන එක. ඉතින් විදර්ශනාවට ඉස්සෙල්ලා යාව ලෑස්ති කරගන්න ඕන. එයා ධර්මයෙන් දැන් එයාගේ කොටස හරි විනය දැන් හදාන්න තියෙන්නේ. ඉතින් විනයට අදාළ කාරණා බොහොමයක් තියෙනවා පින්වත්. එකක් දෙකක් නෙමෙයි. ඉතින් ඒක අපි තව දේශනාවකදී කතා කරන්න ඕනේ. මේ ටික හොඳට දරාගත්තත් ඇයි මේ හෝරාවකට වැඩි වෙලාවක් ගෙවිලා තියෙන නිසා අපි දේශනාව ඉවර කරනවා. පින්වත්නි මේවා ලොකු දේවල් නොවුනට මේවා ඕනම දේවල්. මේවා නැත්තම් නිවන් මඟක් ගැන අපිට කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා ඔය පින්තුන්ලා සියලු දෙනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධය කරා යන්ට මේ උතුම් දේශනාව බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඉතින් ඒ නිසා ඔය පින්නතුන්ලාගේ ජීවිත ධර්මයෙන් ආලෝකමත් වේවා. හොඳට ධර්ම විනය තුල ශක්තිමත් වීමට අවස්ථාව ලැබේවා. ඉතින් ධර්මයේ තුලින් ඔය පින්නතුන්ලාට හුඟා හොඳ රැකවරණයක් ලැබේවා.
මේ ගෞතම බුද්ධ ශාසනයේදීම වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මේ හෝරාවක ධර්මානුශාසනාව හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දේශනාවේ දායකත්වය රත්තනපිටිය විශ්වවිද්‍යාල මාවත පළමු පටු මඟ නොම්බර 59 එක ලිපිණේ පදිංචි චාමනී වික්‍රමරත්න මහත්මිය බොහොම ශ්‍රද්ධාවෙන් දායකත්වයේ දරලා තිබෙනවා. එතුමිය බොහොම සබ්බහා සම්පන්න කෙනෙක්, ධර්මීය ගැන උනන්දු කෙනෙක්, පිළිවෙත් පුරා ගන්න දක්ෂ කෙනෙක්, ජීවිතයේ ධර්මානුකූලව ගෙවන්න ඕන කියලා බලවත් ලෙස කුසලයේ පිළිබඳ ඡන්දයක් ඇති කෙනෙක්. ඉතින් එතුමියගේ ජන්මදිනයේ වෙනුවෙන් ඔක්තෝබර් මාසේ 15 වන දිනට යෙදෙන ජන්මදිනයේට ධර්ම දානමය පින්කමක් හැටියට එතුමියට මේ කුසල් ආශිර්වාදයක් වේවා. මේ උතුම් කුසලානි සංස ධර්මයන් චාමනී වික්‍රමරත්න මහත්මියට නිදුක් නිරෝගී සුව පිණිස, කායික මානසික සුවපත් බව පිණිස, මේ ගෞතම බුද්ධ ශාසනයේදීම වහ වහා නිවන් අවබෝධ කර ගැනීමට මේ කුසලානි සංස ධර්මයන් හේතු වාසනා වේවා. ඒ වගේම මේ උතුම් කුසලානි සංස ධර්මයන් දේශකයන් වහන්සේ විචාපටත් සියලු මහා සංඝරත්නයටත් මේ කුසල් බලවත් වේවා. සියලු දෙනාගේම ජීවිත ධර්මයෙන් හාත්පසාලෝකමත් වේවා. සියලු දෙනාටම කුසල් සිත් වඩා ගන්නට මේ දේශනාව බලවත් වේවා. ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් හේතු ආසනා වේවා. ඒ වගේම උපුල් අල්විස් මහත්මයා, ඒ පින්වත් ස්වාමි පුරුෂයාණන්ට, බෙනුරි දියණිය, මුතුල පුතණුවන්, රණේෂ පුතණුවන් සියලු දෙනාට, මේ මහත්ය ඇතුළු දියණිය පුතුන් ඇතුළු පින්තුන් සියලු දෙනාටම මේ කුසල් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, කායික මානසික සැනසීම වේවා, ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. රෝගාතුරව සිටින ඩී වික්‍රමරත්න පියතුමන්ට මේ කුසල් නිරෝගී සුව පිණිස වේවා. ටිගිරි කුමාරිහාමි මෑණියන්ටද මේ කුසල් සුවපත් බව පිණිස වේවා. පින්වත් දෙමව්පියන්ටද මේ ධර්ම දානමය කුසල් වලින් බොහෝ දෙනෙක් සංසිඳෙන්නට නිවන් මඟට උදව්වක් ගන්නවා. ඒ සියලු කුසල් සියලු දෙනාටම නිවන් පිණිස බලවත් වේවා. ඒ වගේම පවුලේ සහෝදර සහෝදරියන් ප්‍රදාන සියලු දෙනාටම මේ කුසල් බලවත් වේවා. සියලු දෙනාගේම ජීවිත ධර්මයෙන් හාත්පසාලෝකමත් වේවා. හැම දිනාටම ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් හේතු ආසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. පෞගිය දිනක අපවත් වී වදාළ නා වූ එන ආරණ්‍ය සේනාසනි වැඩ සිටි සියලු ස්වාමින් වහන්සේලාටද මේ උතුම් කුසලානි සංස ධර්මයන් නිර්වාණාවබෝධයේ පිණිස හේතු ආසනා වේවා. සතරවරං රජ දරුවන් සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලට අවීචියේ පටන් බවාග්‍රයේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමත් මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං